ඔබේ ප්‍රජාවේ සිදුවන දෑ සහ ඔබේ සංවාද සඳහා දැන් SBS සිංහල වැඩසටහන ඔබ වෙනුවෙන්ම.
හොඳයි, දැන් අද අපිට සුවිශේෂී අවස්ථාවක් උදා වෙනවා. ලංකාවෙන් මේ දවස්වල මෙල්බර්න් වලට පැමිණලා සිටින ඔබ කොයි කවුරුත් ආදරය කරන කලා ශිල්පියෙකු සමගින් සුහද පිළිසඳරකේ දෙන්නට. මීට කලිනුත් ඔහු SBS මැදිරියට පැමිණියා ගිය වර ඔහු මෙල්බර්න් පැමිණුණ අවස්ථාවේදී ඇත්තටම මේ විවිධ ශේස්ත්‍ර හරහා වේදිකාව, ටෙලිනාට්‍ය, චිත්‍රපටය, ඒ වගේම ග්‍රන්ථ රචනය, ගුරු වෘතිය, මේ නොයෙකුත් ආකාරයෙන් ඔහු විවිධ ශෛලීන්ගෙන් විවිධ ස්වරූපයෙන් ඔබ අභිමුවට පැමිණෙන ඔබ කවුරුත් ආදරය කරන ආචාර්ය ජයලත් මනෝරත්න කලා ශිල්පියා මේ දවස්වල ඉන්නේ මෙල්බර්න් වල. ආයිබෝන් ඔබට.
ආයිබෝන් රොක්සි.
මේ ඇත්තටම සුවිශේෂී කාරණාවකුත් මූලික වෙනවා අද සාකච්ඡාවට. දැන් අපි දකින ඔබ විවිධ කලා නිර්මාණ හරහා අපේ ජනතාවට සමීප වන කලාකරුවෙක්. වේදිකාව වේවා, ටෙලිනාට්‍ය වේවා, රිදීතිරේ වේවා, මේ කොයිකෙත් ඔබට ભેදයක් නැහැ. නමුත් ඔබ මෑතකදී රඟපාපු එක්තරා චරිතයක් වෙනුවෙන් හතරවෙනි වතාවටත් ඔබව සම්මානයට පාත්‍ර වෙනවා. මේ කාරණාව ටිකක් සුවිශේෂී කාරණාවක් කියලා මා විශ්වාස කරනවා මනෝරත්න අයියා. මොකද අපිට මෑත කාලීන වහනට ලැබුණේ නැහැ එකම චරිතයක් වෙනුවෙන් මේ ආකාරයෙන් හතරවෙනි වතාවටත් මේ චරිතය සම්මානයට පාත්‍ර වෙනවා. මා කැමති ඇත්තටම මෙතනින් ඔබේ කලා ජීවිතයේ මේ දවස්වල තොරතුරු පිළිබඳව කතා බහ කරන්න.
හවදෙල් රුක්සි, මම පසුගිය කාලේ චිත්‍රපට කීපයකම චරිත නිරූපණය කළා. මේවා ගැන කියන්නට තියෙන්නේ තරුණ පෙළේ එහෙම නැත්නම් අලුතෙන්ම චිත්‍රපට ක්ෂේත්‍රයේ ඇතුළත් නායක නිර්මාණ ඉතාමත්ම ප්‍රශස්ත ගණයේ නිර්මාණ බවට පත්වේවි කියලා මට කල්පනා වෙනවා. මොකද අද ලෝක සිනමාවත් එක්ක කල්පනා කරනකොට ලංකාවේ සිනමා නිර්මාණය ඉතාම ඉදිරියෙන් සිටිනවා, විශේෂයෙන් තරුණයන් අතර තිබෙන සිනමාව. නමුත් අවසනාවකට මේවා නිසි පරිදි බෙදා හරින්නට, එහෙම නැත්නම් තරසිකයන් අතරට පත් කරන්නට ක්‍රමවත් ක්‍රමවේදයක්, යාන්ත්‍රණයක් නැති බව තමයි පෙන්නේ. ඒක ශේතත් තරුණයන් පසුබටවන්නේ නැහැ. හොඳ චිත්‍රපට කීපයක්ම කරමින් සිටිනවා. මේ කීපයකටම මට සහභාගී වෙන්නට අවස්ථාව ලැබුණා. ඔබ මතක් කළා වගේ පසුගිය වසරේදී ලංකාවේ ඉතාමත්ම ජනප්‍රියත්වයට පත් වුණු චිත්‍රපටයක් හෝගානා පොකුණ. තවත් මේ විශේෂත්වයක් මා දකින්නේ හෝගානා පොකුණ නිෂ්පාදනාංශයනොත් අධ්‍යක්ෂණාංශයනොත් දෙකෙම බාරව කටයුතු කළාය. දැන් පදිංචි සිටින මෙල්බර්න් නගරේ ඔබටත් ඒ ගැන ආඩම්බරයක් ඇති. හෝගානා පොකුණ ඉතාමත්ම සාර්ථක චිත්‍රපටයක් වුණා. විශේෂයෙන් ප්‍රේක්ෂක විශාල සංඛ්‍යාවක් නැරඹුවා. මෑත කාලයේ මා හිතනවා වාර්තාවක් කියා මේ ලංකාවේ. ඒකම චිත්‍රපට උළෙලවල් කීපයකදීම එය සම්මානයට පාත්‍ර වුණා, දේශීය විදේශීය වශයෙන්. ඔබ පැවසු ආකාරයට මටත් ඒ වාසනාව ලැබුණා. හෝගානා පොකුණ චිත්‍රපටයේ ජස්ති මාමාගේ චරිතය වෙනුවෙන් චිත්‍රපට උළෙල හතරකදී හොඳම සහාය නළුවාගේ සම්මානය ලබා ගැනීමට.
ඒ සම්මාන පිළිබඳව ටිකක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඔව්, මේ සම්මාන ලැබුණේ හිරු ගෝල්ඩන් හෝස් කියන එක, ඒ වගේම දෙරණ සිනමා චිත්‍රපට උළෙල, රාජ්‍ය චිත්‍රපට උළෙල, ඊළඟට සරසවිය චිත්‍රපට උළෙල.
හොඳයි. මේ මනෝයය ඇත්තටම දැන් අපි කල්පනා කළොත් එහෙම ඔබ කලින් සඳහන් කරපු ආකාරයට මේ හෝගානා පොකුණේ නිෂ්පාදනයේ අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණු ඉන්දික ෆර්ඩිනෑන්ඩු සහය ප්‍රධාන නිලිය අනසුයා දෙදෙනාම SBS මැදිරියට පැමිණුණා. ඔවුන්ගේ මේ සිනමාපටයේ පළවෙනි වතාවට අන්තර්ජාතිකව සම්මානයට පාත්‍ර වුණ අවස්ථාවේදී එයත් අපි බොහොම සාදරයෙන් මතක් කර සිටිනවා. මේ අවස්ථාවේදී මම ඇත්තටම මේ ඔබගෙන් අහන්න කැමති, දැන් ඔබේ පළවෙනි චිත්‍රපටයේ හඳයා, දැන් එතකොට එතනදී තොටවත්ත මහතා අතින් ඔබ අධ්‍යක්ෂණය වුණා. ඊට පස්සේ වසර ගණනාවකට පස්සේ එකම චරිතයට හතර වතාවක් සම්මානයට පාත්‍ර වෙන මේ හෝගානා පොකුණේ ඔබේ චරිතය මෙහෙවෙන්නේ, අධ්‍යක්ෂණය වෙන්නේ අලුත් කෙනෙක් අතින්, නව අධ්‍යක්ෂවරයෙක් අතින්. ඔබට මොකද එදා මෙදා තුර දැනුනේ වෙනස?
මෙහෙමයි, අත්තෝෂම ඔබ මතක් කළා වගේ 1970 දශකයේදී ටයිටස් තොටත්ත ෂූරින්ගේ හඳයා චිත්‍රපටය තමයි පළමුවට සංගතයි. මේකෙත් විශේෂත්වයක් තිබෙනවා. එයත් ළමා චිත්‍රපටයක් වශයෙන් ඉදිරිපත් වුණේ. ඉන් පසු මං චිත්‍රපටි අධ්‍යක්ෂවරු ගණනාවක් යටතේ සිනමා කෘති වලට සහභාගී වුණා. ඒවා සම්මානයට පාත්‍ර වුණා. නමුත් ඉන්දික ෆර්ඩිනෑන්ඩු මෑත කාලේ මා ලංකාවේ දිදුටු හොඳම නිර්මාණකරුවෙක්. ඔහු වේදිකා නාට්‍ය නිෂ්පාදකවරෙක්. මීට පෙර ජනාධිපති තාත්තා, කලම්බු මේ වගේ හොඳ නාට්‍ය කීපයක් නිර්මාණය කළා. පළවෙනි අතටයි චිත්‍රපටයට ඔය එකතු වෙන්නේ. චිත්‍රපටයේ පළමුණ අත්දැකීම විදිහට ඉන්දික හසුරූප ආකාරය ඉතාමත්ම ප්‍රශංසනීයයි. මොකද පළපුරුදු ජ්‍යෙෂ්ඨ අත්දැකීම් බහුල අධ්‍යක්ෂකරයෙක් වගේම ඔහු අපව යොමු කරා මේ චරිතවලට, අපට උපදෙස් දුන්නා. ඔහුට අවශ්‍ය අපි කියනවානේ අන්තිම වශයෙන් ගත්තාම මේක නිකන් ultimately directors work කියලා.
ඔව්.
ඉතින් ඒ වගේ අර යාට ඕනෑ කරන දේවල් මේ සෑම අංශයකම ලබා ගන්න ඔහු උත්සුක වුණා. ඒ කියන්නේ සිනමාව පිළිබඳව ඔහුට යම් පරිචයක් තිබෙන බව තමයි කෙනී ගියේ. අපෝ මෙහෙවීමේ මාදුටුවේ ඉතාමත්ම පළපුරුදු අධ්‍යක්ෂකින් සහිත අධ්‍යක්ෂකරෙක් වශයෙන් ඉතින් මං මේ චිත්‍රපටයේම ඉතාම ඉහළ මට්ටමේ කියලා මා ඔහුව සනසන උත්සාහ කරන්නේ නැහැ. මේ ආරම්භයක් පමණයි යෝගේ අපිට පෙන්වෙනවා ශ්‍රී ලංකාවේ සිනමා ශාස්ත්‍රය සම්බන්ධයෙන් ඉන්දික ෆර්ඩිනන්ඩ් වගේ තරුණයන් මේ සිනමාවට සහභාගී වීම හොඳ සලකුණක් කියලා සුබ සලකුණක් කියලා මම කල්පනා කරනවා.
දැන් මම ඔබගෙන් දැනගන්න කැමති ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් විදිහට ලංකාවේ දැන් 60-70 දශකයේ සිට අපිට කලා ශාස්ත්‍රයට සම්බන්ධ වුණු ජ්‍යෙෂ්ඨතමයන්ට එදා මෙදා තුර තියෙන අත්දැකීම් වල ඒ විවිධාංගීකරණය වේලාවකට සුන්දරව වේලාවක යම් මතවේදාත්මකව විඳගත් පුද්ගලයින්. දැන් ඔබට මොකද හිතෙන්නේ එදා ආපු ඒ තාක්ෂණය අතින් යම් අඩුලුහුණුකම් අඩුපාඩුකම් ඒවත් එක්ක පටන් ගත්ත අපේ සිනමාව. දැන් මේ වෙනකොට ලෝකයේ ඩිජිටල්කරණයට ලක් වෙච්ච ඒ වගේම විවිධ තාක්ෂණික ක්‍රම ඇතුළට ආපු ඒ සංකල්පත් එක්ක අපේ සිනමාව ලාංකීය සිනමාව මේ වෙනකොට කොයි අතකටද ගමන් කරමින් තියෙන්නේ?
ඔය දිරුක්ෂි මේකට ගැඹුරින් කල්පනා කරන්න ඕනේ කාරණාවක්. දැන් අපි දන්නවා තාක්ෂණය දියුණු වීමම පමණක් නිර්මාණකරණේලා හොඳ සාධකයක් වෙන්නේ නැහැ. දැන් ඉතාමත්ම අවම පහසුකම් සහිත යුගයක බිහිවුණු ඉතා විශිෂ්ට ගණයේ චිත්‍රපට දිනන ලෝකේ ගත්තත් ලංකාවේ ගත්තත් නිහඬ චිත්‍රපට යුගයේ බිහිවුණු අපි උදාහරණයක් විදිහට චාලි චැප්ලින්ගේ චිත්‍රපට අද පවා ඉතාමත්ම සම්භාවනාවට පාත්‍ර වෙනවා. ඒත් එක්කම 1950 දී නිෂ්පාදනය වුණු කුරසාවාගේ රෂෝමාන් වගේ චිත්‍රපටයක් අද පවා ඉතාමත්ම ලෝකයේ බිහිවුණු විශිෂ්ටතම සිනමා කෘතියක් විදිහට සලකනවා. සත්‍යජිත් රාය, ලෙස ජේම්ස් පීරිස් මේ අය ඒ ඔවුන් වැඩ කරපු කාලයේදී අතිශය චාම් රටාවකින් ආකෘතියකින් තමයි තමන්ගේ සිනමා කෘති ඉදිරිපත් කළේ. නමුත් මේවායේ තිබෙන මානව සම්බන්ධතා පිළිබඳ ඔවුන්ගේ තිබුණු දැනීම සහ පරිකල්පනය මා විශේෂයෙන්ම ඔබට කියන්නට උත්සාහ කරන්නේ තාක්ෂණය දියුණු වීමට වඩා ඒ කලාකරුවාගේ සාහිත්‍යකරුවාගේ පරිකල්පන ශක්තිය තමයි මා හිතන්නේ තමතු වැදගත්වන්නේ. ඔහු සිටින යුගයේදී තමන්ගේ වපසරිය පුබුදවන පරිසරයක් ඇතුලේ තමන් කරන්නට පුළුවන් නිර්මාණය කිරීම. ඉතින් ඒ අනුව බලනකොට ඩිජිටල් කරන්නේ යෙදෙන අනිකුත් ලෝකයේ සිනමාකරුවන් සහ සිනමා ශාස්ත්‍රයේ ගත්තොම අපේ රටේ තාම මා හිතනවා ඉදිරි පියවර තබමින් සිටින යුගයක් කියලා හඳුන්වන්නට පුළුවන්. එහෙත් මා කලින් කිව්වා වගේ සිනමාට සම්බන්ධ වෙන මේ සැබෑ කලාකෘතියන් නිපදීමේ අවශ්‍යතාව මත මම එහෙම කියන්නේ දිරුක්ෂී සමාජලාවට අපි කලා ශාස්ත්‍රයේ නියැලෙනවා වෙනත් අරමුණු සඳහා නේද? ජනප්‍රියත්වය එහෙම නැත්නම්
සම්මානය
මුදල් ලබා ගැනීම බලයක් සමාජයේ සිවිල් බලයක් ලබා ගැනීම මේ ආදී කරුණු වලටත් සමහරු ඔය නිර්මාණ කරන්නේ යෙදෙනවා. ඉතින් එහෙම නැතුව හෘද සාක්ෂියට එකඟවම නිර්මාණ ශාස්ත්‍රවල යෙදෙනවා නම් මා හිතනවා තිබෙන අවම පහසුකම් වලින් හොඳ නිර්මාණ නිපදන්නට පුළුවන්. දැන් උදාහරණයක් විදිහට මා පෙනී සිටි සූවිසි විවරණ චිත්‍රපටය ඉන්දියාවේදී මට ලැබුණා හොඳම නළුවා සම්මානය මේ අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී. නමුත් ඒට සහභාගී වුණු ෆ්‍රාන්සය, ජර්මනිය, ඉතාලිය, ඉන්දියාවගේ රටවල් වල තාක්ෂණය සාවුන්ගේ කාර්මික දැනුම ආදී ගත්තොත් ඉතාම ඉදිරියෙන්. නමුත් පරිකල්පන ශක්තිය නිර්මාණකරණයේ තිබෙන සුවිශේෂ හැකියාව පිළිබඳව අපිට සතුට වෙන්නට පුළුවන්. ශ්‍රී ලාංකික සිනමාකරුවන් එහෙදී සිටින ආකාරය දකින ආකාරයෙන්
හොඳයි. ආචාර්ය ජයලත් මනෝරත්න මහතා, අපි ඉතින් බොහොම හිතවත් කැමති කියන්නේ මනෝ අයියා කියලා. මම කැමති ඇත්තටම දැන් මේ සිනමාවෙන් තව ටිකක් එහාට ගිහිල්ලා දැන් ඔබ ඊට පරිබාහිරව කරන කාර්යයන් පිළිබඳව දැනගන්න. වේදිකාව සහ ටෙලි නාට්‍ය සහ ඔබගේ වෘත්තියේ මේ පසුබිමක් සහිත අනිකුත් කාර්යයන් පිළිබඳව කොහොමද මේ දවස්වල කාලය ගත වෙන්නේ?
ඔව්, මං කලින් කිව්වා වගේ චිත්‍රපට කීපයක රංගපාන් ඉන්නවා. ඒ වගේම පෙබරවාරි මාසයේදී මගේ රූපවාහිනී නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න ඒ කටයුතු ආරම්භ වෙනවා. සුපුරුදු පරිදිම මගේ වේදිකා නාට්‍ය ටික තාමත් සංගත වෙමින් තිබෙනවා. විශේෂයෙන්ම තලමල පිපිලා, ගුරුතරුව, අන්දරේලා, පුත්‍ර සමාගම වගේ පැරණි නාට්‍යයක් අලුතෙන්ම නිර්මාණය කරපු හඬ නිහඬ කියන නාට්‍යයක්. ඒකම අර විශ්වවිද්‍යාලවල යම් අධ්‍යාපන කටයුතු වලට මම සම්බන්ධ වෙනවා බාහිර කථිකාචාර්යවරයෙක් විදිහට කැලණිය සහ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල. මම හිතන්නේ ලංකාවගේ රටක අපට වියපත් වන විට එහෙම නැත්නම් අත්දැකීම් සහිත ජීවිතය ඉදිරියට යනකොට අපිට කරන්න තියෙන ඊළඟ පියවර තමයි අපගේ දැනුම ඊළඟ දෙවෙනි තෙවෙනි පරපුරට බෙදා හදා දීම. ඉතින් ඒ සඳහා සෑහෙන ශ්‍රමයක් සහ කාලයක් වැය කරමින් ඉන්නවා. ඒ ඉතාමත්ම තෘප්තිමත් ආශාදනීය විදිහටයි අපේ හේදී සිටින්නේ.
ඔව්, දැන් මේ මට මතකයි මේ ඔබ මේ ඈතකදී සම්පාදනය කරපු ග්‍රන්ථය, ඔබගේ ආචාර්ය පදවියට සපේන ශාස්ත්‍රීය ඒ සම්පාදනයම ඔබ ඒ තීසිස් එකම ඔබ ජනතාවට ලබා දුන්න, සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය යනුවෙන්. ඇත්තටම ඔබගේ මේ මාතෘකාවම මම කැමති ඊළඟ මගේ ප්‍රශ්නයට යොදාගන්න. ඇත්තටම සිංහල නාට්‍යයේ ප්‍රාසංගික කලාත්මක වර්ධනය කොහොමද දැන් තියෙන්නේ?
මේක ටිකක් පුළුල් විෂයක් දිල්රුක්ෂි. මේ අපි ප්‍රාසංගික කියන වචන නම් හැමදාම පාවිච්චි කරනවා නොඑක ආකාරයේ ප්‍රසංගාත්මක දේවල් වලට, ප්‍රසංග වලට. නමුත් මෑත අපි ඔය පොතේ සඳහන් වෙන ආකාරයට 1970 මිපිට වගේ ලෝකේ බොහෝ විද්වතුන් එකතු කළ අදහසක් තමයි මේ ප්‍රාසංගික කියලා. එතනින් විතරක් නවතින්නේ නැහැ, සමස්ත ජීවිතයම ප්‍රාසංගිකයි. යම්කිසි පර්ෆෝමන්ස් එකක් තමයි කරන්නේ හැමෝම. ගෘහ ජීවිතය, කුස්සිය, ව්‍යාපාර ලෝකය, ක්‍රීඩාව, පාර්ලිමේන්තු, මේ හැම තැනකම තියෙන්නේ ප්‍රාසංගිකත්වය තමයි. නමුත් මෙන්න මේ මේ ඇතුළේ තිබෙන කලාත්මක භාවය උඩට ඉස්මතු කර ගැනීම තමයි කලාකරුවාගේ කලා ශාස්ත්‍රයේ තිබෙන වගකීම. අර අපි අරමුණු දෙකක් කියන හැම වෙලෙම දිරිසුක්ෂි දැන් නේද, විනෝදය, සතුට, ඒවා එකක්. අපි ගීත අහන්නේ, චිත්‍රපටේ නරඹන්නේ, නාට්‍ය නරඹන්නේ සතුට වෙන්න, විනෝද වෙන්න, සන්තෝෂෙන්න තමයි. නමුත් දෙවෙනි අරමුණකුත් එහි තිබෙනවා, තිබිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ තමයි ජීවිතයට ලැබෙන අලුත් අත්දැකීම, ජීවිතය පිළිබඳ අලුත් දැක්ම,
ආනන්දයෙන් පටන් අරන් ප්‍රඥාවෙන් කෙළවරි වෙන
ප්‍රඥාවන්ත මිනිසෙකු බවට පත් කිරීම, ප්‍රඥාවේ නිම්වලලු ප්‍රසාරණය කිරීම. මේ අරමුණුත් වැදගත්. එතකොට තමයි කලාව සම්පූර්ණ වෙන්නේ කියලා මගේ කල්පනාව. ඒ නිසා කලාව කියන ඉතා ගැඹුරු සංකීර්ණ පළල් විෂය යටතේ මිනිසාට ලබා දිය හැකි උපරිම ඥානනය, දැනුම, දැක්ම, යහපත් සමාජයක් ගොඩනැගීමට අවශ්‍ය කරන පසුබිම, මේ උගාක් දේවල් තිබෙනවා. එන්න මේක තමයි මම උත්සාහ කළේ පොතේදී විස්තර කරලා ඉදිරිපත් කරන්න.
හොඳයි, එහෙනම් මම ඔබගෙන් අවසාන වශයෙන් දැනගන්න කැමති, අපි දන්නවා ඔස්ට්‍රේලියාව පුරාම ජීවත් වන අපේ ශ්‍රී ලාංකිකයින් යම් කිසි වූ හරවත් නිර්මාණයක් ඔස්ට්‍රේලියාවට පැමිණුණු පසුව කිසිම ආකාරයකින් පැකිලෙන්නේ නැහැ ඒ නිර්මාණ රසවිඳ ගන්න. හොඳම උදාහරණේ ඔබගේ හෝගාන පොකුණ චිත්‍රපටයට ලැබුණු ප්‍රතිචාර ඔස්ට්‍රේලියාව පුරාම. අපි කැමති දැනගන්න ඔබ සතුව තියෙන ආකල්ප මේ විදේශගත ශ්‍රී ලාංකීය ජන ප්‍රජාව පිළිබඳව, ලංකාවේ කලාව පිළිබඳ උනන්දුවක් දක්වන විදේශගත ශ්‍රී ලාංකීය ජන ප්‍රජාවට ඔබට යම් කිසි දෙයක් කියන්න තියෙනවා මේක අවස්ථාවක් කරගන්නත් මම ඔබට ආරාධනා කරනවා.
අවදිරුක්ස් මං හිතන්නේ මං අවුරුදු 30ක පමණ කාලයක් මුළුල්ලේම විදේශ රටවල සංචාරය කරමින් විශේෂයෙන් වේදිකා නාට්‍ය ප්‍රදර්ශනය කරමින් සංචාරය කරනවා. මේ දශක 3 ඔස්සේ මා ලැබූ අත්දැකීම් අනුව අද පැති දෙකක් ගැන කියන්නට පුළුවන්. ඉතා සරල විදිහට එකක් තමයි සංඛ්‍යාත්මකව විශාල නිර්මාණ ප්‍රමාණයක් විදේශ රටවල වලට එනවා අපේ රටේ ඉඳලා. සංගීත ආශ්‍රය, චිත්‍රපට, ඒ වගේම නාට්‍ය, මේ වගේ දේවල්. අනෙක් අතින් තව පැත්තක් මා දකින්නේ මේවායේ තිබෙන ගුණාත්මක භාවය කොයිතරම් දුරට ආරක්ෂා වෙනවද කියන එක. මොකද ඒක අපිට අර මුල් කාලෙත් එක සංසන්දනය කරමින් තමයි දකින්න ලැබෙන්නේ. සමහර විට මුදල සඳහා නිපදවන යම් යම් දේවල් වැඩිපුර අද විදේශ රටවලට එනවා දෝ කියන සැකය අපතුල පවතිනවා. මේකෙන් මා අදහස් කරන්නේ අර උසස් රසඥතාවයක් සහිත ශ්‍රී ලාංකිකයන් සිටි රටවල්. අපි දැක්කා මීට අවුරුදු 30කට උඩදී ෆ්‍රාන්සය, ජර්මනිය, ඉතාලිය, ඇමරිකාව, කැනඩාව, ඊට පස්සේ අපි දකින ඕස්ට්‍රේලියාව, මේ වගේ රටවල් වල ඉතා ප්‍රශස්ත ගණයේ රසිකයන් සිටියා. ඔවුන් මේවා ඉතා ගැඹුරින් රසවින්දා. අද ඔවුන්ට සිද්ධ වෙලා තියෙන එක්තරා අභාග්‍යයක් කියලා මා කල්පනා කරනවා. තෝරා බේරා ගන්නට බැරි තරම් සංඛ්‍යාත්මකව වැඩි ප්‍රසංග පැමිණීමත්, මේවායින් වැඩි ප්‍රතිශතයක් අර අපි කියපු මූලික කලාත්මක ගුණයෙන් අනූන ඒවා නොව මුදල් සඳහා, ජනප්‍රියත්වය සඳහා, හුදු හාස්‍යය මෙන්න මේ සඳහා යොදවනවාද කියන සැකය මට මතුවෙනවා. එනිසා මා කල්පනා කරනවා අපේ ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ විශාල වගකීමක් තියෙනවා, විශේෂයෙන් විදේශීය රටවල වෙසෙන අපගේ ආදරණීය ශ්‍රී ලාංකිකයන්ට උසස් නිර්මාණ ප්‍රදානය කිරීමට. ඒ උසස් නිර්මාණ ප්‍රදානය කරන්නට ඔවුනුත් සතුට වෙනවා, ඒ වගේම ඔවුන්ගේ රසඥතාවය දියුණු වෙනවා, ඒ වගේම ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපිට ආඩම්බරයක් ඇති වෙනවා, හොඳ නිර්මාණ අපට රසවිඳින්න ලැබෙනවා කියලා.
හොඳයි ආචාර්ය ජයලත් මනෝරත්න මහතා, අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ මෙල්බර්න් වලට පැමිණිලා මේ ගත කරන කෙටි කාලය තුළදී SBS සිංහල ගුවන්විදුලියට සම්බන්ධ වෙලා අපේ ශ්‍රී ලාංකීය ජනප්‍රජාව ආමන්ත්‍රණය කරන්නට, ඔවුන්ගේ බුද්ධිය අවදි කරන්නට, කලාව පිළිබඳව නව ප්‍රවණතා පිළිබඳව කතාබහ කරන්න, අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව ඔබගේ ඉදිරි නිර්මාණ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියලත් අපි මෙහිදී ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි ඔබට.
සුබ ප්‍රාර්ථනා දිල් රුක්ෂි ඔබටත් ඔබේ ගුවන්විදුලි සේවයටත්. විශේෂයෙන් අපව කවදත් පිළිගන්න ඔස්ට්‍රේලියානු ඔබගේ ආදරණීය ශ්‍රී ලාංකික රසිකයන්ට.
හැඩවෙන්නේ මැණික යන්නද කඩපිලට, දිනහෙන්නේ එන්න හිතිලද මං ළඟට, පීරන්නේ වරල කොහොමද යස හැඩට, නෑ දෙන්නේ දුකක් දෙන්නේ දුකක් කිසි දින රන් කඳට. මැණිකේ ලස්සනයි සඳමෙන් පෝදාට, දැක්මෙන් පින් බාරයි පැළමෙන් වැහිදාට, මල් පරවෙන්නේ අප කලපින් මදිදාට, ගොනා අනින්නෙත් එනහුරු ලැබුදාට.
SBS සිංහල ගුවන්විදුලියට සවන්දීමට දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. සිංහල වැඩසටහන සජීවීවත් ඔන්ඩිමාන් හරහා පසුව සමන්දීමටත්, විවිධ මත විමසුම් සඳහා දායක වීමට සහ වැඩසටහන අතරතුරදී අප සමග සජීවීව සම්බන්ධ වීමටත් දැන් ඔබට SBS රේඩියෝ ඇප් හරහා පුළුවන්. SBS රේඩියෝ ඇප් නොමිලේ භාගත කිරීමට පිවිසෙන්න App Store හෝ Google Play වෙත.